සද්ධර්මශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, ජම්බුද්දීපේ මහා සටන්කාමීන් තුන් දෙනාම රජවරු. ඒ වුණාට රාජ්‍යයක් හොබවන මහරජෙක් බවට පත්තුනේ කොසල් රජ්ජුරුව විතරයි. අනිත් එක්කෙනා තමයි බන්දුල මල්ල, කොසල් රජ්ජුරුවන්ගේ ප්‍රධාන සෙම්පතිය. නමුත් මේ රාජකුමාරයෙක් වැඩිමල් සහෝදරයෝ ඉන්න නිසා බන්දුල මල්ලට රජකම හම්බ වුණේ නෑ. ඒක නිසා කොසල් රජ්ජුරුව ළඟට ආවා. අනිත් එක්කෙනා තමයි මහාලි ලිච්ඡවි. මේ තුන් දෙනා තමයි මේ මහා සටන්කාමීන් තුන් දෙනා. මහාලි ලිච්ඡවිටත් රජකම හම්බ වෙන්නේ නෑ. ශිල්ප ඉගෙනගෙන ඇවිල්ලා තමන්ගේ දෙමව්පියෝ සහ ඥාතීන් ළඟ ඒ ශිල්ප ප්‍රදර්ශනය කරන්න ගියපු වෙලාවේ ඇතිවෙන පොඩි අත්වැරැද්දක් නිසා මහාලි කුමාරයා අන්ධ වෙනවා, ඇස්වලට හානි වෙනවා. එතකොට අන්ධ කෙනෙකුට රජකම ලැබෙන්නේ නෑනේ. ඒ නිසා මහාලි කුමාරයාටත් රජකම හම්බුනේ නෑ. අතිශයින්ම දක්ෂයි. ඒ නිසා ලිච්ඡවි රජවරු සියලු දෙනාම සාකච්ඡා කරලා මේ මහාලි කුමාරයාට බාර දුන්නා ලිච්ඡවි රජවරුන්ට ශිල්ප උගන්වන්න. ආචාර්ය තනතුරේ තියාගත්තා. ඒ වෙනුවෙන් සියලු දෙනාම මේ මහාලි කුමාරයාට මුදල් ගෙව්වා. ඉතින් මේ තුන් දෙනා තමයි ජම්බුද්දීපේ මහා සටන්කාමීන් තුන් දෙනා. කොසල් රජුරුව විතරක් මහරාජ්‍යයක් හොබවනවා. කොසල් රජුරුව බොහෝම පින් තියෙන කෙනෙක්. ඒකට කරුණු කාරණා ගොඩක් තියෙනවා. අපේ ධර්මයේ හැටියට සමහර කරුණුවලින් පැහැදිලි වෙන්නේ කොසල් රජුරුව කියලා කියන්නේ බෝධිසත්වයෙක් කියලා. සමහර අය අහනවනේ, කොසල් රජුරුව දවසකට යටත් පිරිසෙන් දෙතුන් පාරක්වත් බුදුන් වඳින කෙනෙක්. අනිවාර්යෙන් දවසකට දෙපාරක් නම් භාගිතුන් වහන්සේ මුණ ගැහෙන්න යනවමයි කියලා සඳහන් වෙනවා. රාජ්‍යයෙන් බැහැරට ගිහිල්ල හිටියේ නැත්තම් බොහෝ වෙලාවට භාගිතුන් වහන්සේ සැවැත් නුවර වැඩ ඉන්නවා නම් රජුරුව හැමදාම බුදුන් දකින්න යනවා. ඉතින් ඒ නිසා සමහර කෙනෙකුට හිතෙනවා හැමදාම බුදුන් දැකගෙනත් ඒ කොසල් රජුරන්ට මාර්ගයක් ඵලයක් ලැබුණේ නැත්තේ කියලා. ඒට උත්තරයක් හැටියට තමයි සඳහන් කරන්නේ කොසල් රජුරුව බෝධිසත්වයෙක් කියලා. මේ ශාසනයක නිවන් නෙමෙයි ප්‍රාර්ථනා කරන්නේ, තමනුත් සම්මා සම්බුද්ධත්වයේ ලබන්නයි. සාමාන්‍යයෙන් මහරජෙක් ගමනක් යනකොට රජුරුව වටකරගෙන විශාල පිරිසක් ආරක්ෂාවට යනවා. ඒ විශාල පිරිසක් කියලා කියහම සඳහන් කරනවා ඈත ඉඳලා ඊතලයක් විද්දත් ඒ ඊතලයේ රජුගාවට නොයන තරමටම විශාල පිරිසක් රජු වටේට ඉන්නවා කියලා. එහෙම තමයි රජෙක් ගමනක් බහින්නේ. නමුත් මෙතන සඳහන් කරනවා කොසල් රජුරුව බුදුරජාණන් වහන්සේ දැක ගන්න යනකොට එච්චර පිරිසක් එක්කරගෙන යන්නේ නැහැ කියලා. ආන් ඒ නිසා රජුට විරුද්ධ හොරු පිරිසක් තීරණය කරනවා බුදුරජාණන් වහන්සේ දැකගන්න යන වෙලාවක රජුරුව මරන්න පහසුයි, ඒ පිරිස අඩුයි. ආන් ඒ වෙලාවට අපි රජු මරමු කියලා තීරණය කළා. හැබැයි ඉතින් රජුරුවන්ගේ පින නිසාම තාම අකාලෙ මැරෙන්න හේතුවක් නැහැ. ඒ නිසා කොහොම හරි රජුරුවන්ට දැනගන්න ලැබෙනවා මේ විදිහට පිරිසක් සූදානම් වෙනවා කියලා. රජ්ජුරුව ඊට වඩා ප්‍රඥාවන්තයි. රජ්ජුරුව වෙනත් හමුදාවක් යොදලා අර හොරු 500 දෙනාම අල්ලගත්තා. අල්ලගෙන දඬුවම් කළා. රජ්ජුරුව යන පාරේ දෙපැත්තේ 250 උල් හිටිව්වා. අර හොරු 500 දෙනාම උල තිබ්බා. එකෙක් කෙනාගේ මූුණ දිහා බලාගෙන තමයි මැරෙන්ඩ තියෙන්. පාරි මේ පැත්තේ උලක එක් කෙනයි, ඊට සමාන්තරව අනි පැත්තෙත් උලක් හිටෝලා ඒකෙත් එක් කෙනයි. දැන් දෙන්න මූනෙෙන් මූුණ බලාගෙන ඉන්න විදිහයට තමයි උල තියෙන තියෙන. පන්සිය දෙනා මුල තිබ්බ. මේ කටයුතු ඉවර කරලා එදා විහාරයට යනකොට දවල් වුණා. ආංගේ වෙලා බුදුරජාණන් වහන්සේ රජ්ජුරුව මොනවාගේ වැඩක යෙදිලා ඉඳලද මේ ආවි කියන කාරණාව භාගිතුන් වහස දන්නවා. නමුත් ඒක අහන්නේ නෑ. ඒක අහන්නේ නැතුව කතාවට මුලපුරන්ඩ නිසා බුදුරජාණන් වහන්සේ අහන්නේ මහරජ මේ දවල් වෙලා කොහේ ඉඳලද කියලා. සඳහන් කරනවා ඇයි භාග්‍යතුන් වහන්සේ රජ්ජුරුව කරපු වැඩේ අහන්නේ නැත්තේ. මහරජ මම වගේ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා ඉන්න කොටත් මේවාගේ අපරාධ කරගන්නේ ඇයි කියලා බුදුරජාණන් වහන්සේ ඇහුවා. එහෙම නම් එතනින් එහාට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන බණපද කොසල් රජ්ජුරුවන්ට වැටහෙන්නේ නෑ කියලා සඳහන් කරනවා. හිත වික්ෂිප්ත වෙනවා. එහින්ද අහන්නේ නෑ. අහන්නේ මේ දවල් වෙලා කොහේ ඉඳලද කියලා. ඒවෙලා කොසල් රජ්ජුරුව සඳහන් කරනවා, රජ්ජුරුව කියන්නෙත් නෑ ස්වාමීනි මම පන්සීයක් උලතියලා යාවේ කියලා. රජ්ජුරුව කියන්නේ අභිෂේක ලබාපු පංචකාමයේ භුක්ති විඳින, පංචකාමයෙන් සතුටු වෙන, පෘථුවියේ ඊශ්වර බවට පත්වෙච්ච, ජන මහ පොළොව අයිති කරගත්ත අපි වගේ රජවරුන්ට පැවරිච්ච යම් රාජකාරියක් තියෙනවා නම් ආන්ගේ රාජකාරියක් නිමා කරලයි මම එන්නේ. මිනිස්සු උල තියලාව කියන්නේ නැහැ, රාජකාරියක් නිමා කරලයි මම එන්නේ. එහෙම සඳහන් කරහම බුදුරජාණන් වහන්සේ රජ්ජුරුවන්ට කියනවා, මහරජ ඉතාම විශ්වාසවන්ත පුරුෂයෙක් ඔබට ඇවිල්ල කියනවා, මහරජතුමනි නැගෙන හිර පැත්තෙන් අහස තරම් උස මහ පරුවතයක් අපි ඉන්න දිහාට පෙරලි පෙරලි එනවා. මේ කියන්නේ ඉතාම විශ්වාසවන්ත පුද්ගලයෙක්. නැගෙන හිර පැත්තෙන් පෙරලෙන පරුවතය අහස තරම් උසයි. එතකොට ඉතින් පර්වතයේ ප්‍රමාණය අමුතුවෙන් විස්තර කරන්න ඕනේ නෑ. එවන් පර්වතයක් පෙරලෙනකොට මොනවාගේ හඬක් නැගෙනවද? මහා භයානක හඬක් නැගෙන්නේ. එතකොට මේ පර්වතේ නිකම්ම පෙරලෙනවද? ඒ ප්‍රදේශයේ තියෙන මහ ගස්කොළන් ඔක්කොම මේකට යට වෙලා තැලෙනවා. ගස්කොළන් විතරක් තැලෙනවද? සත්තු සිව්පාවෝ සියලු දෙනාම සුණු විසුණු කරගෙන මේ පර්වතයන්නේ. බටහිර පැත්තිනෙත් එනවා රජ්ජුරුවන්ට ඉතාම විශ්වාස කටයුතු පුද්ගලයෙක්. ඒගොල්ල බොරු කියන්නේ. එයා ඇවිල්ල කියනවා, ස්වාමීනී අහස තරම් උස දැවැන්ත පරුවතයක් බටහිර පැත්තිනුත් පෙරලි පෙරලි මේ පැත්තට එනවා. එතකොට ඒ පැත්තත් ඉවරයි සුණු විසුණු කරගෙන එන්නේ. උතුරු පැත්තෙන් ආපු කෙනා කියනවා එහෙනුත් පරුවතයක් එනවා, දකුණු පැත්තෙන් ආපු කෙනා කියනවා එහෙනුත් පර්වතයක් එනවා. දැන් ඉතාම විශාල පර්වත හතරක් හතර පැත්තෙන් පෙරලි පෙරලි එනවා. මහරජ දැන් මොකද කරන්නේ? රජ්ජුරුව මොනවාගේ උත්තරයක් දෙන්න ඇද්ද? ඒ පර්වත හතරටම විරුද්ධව මං සටන් කරනවා ස්වාමීනි කියන්නද? හිතන්නකෝ, අහස ගාවට උස මහ පර්වතයක් පෙරලෙනවා දැක්කහම මොන සටන් කිරිල්ලක්ද? හතර පැත්තෙන් මේනවා. ඒක නවත්තන්න මොන බලයක් යොදන්නද? එහෙම කරන්න බෑමකවයි. රජ්ජුරුව කියනවා, රජ්ජුරුව මහා සටන්කාමියා, නමුත් කියනවා ස්වාමීනී මොනව කරන්නද? එකම පිහිටයි තියෙන්නේ. ඒ පිහිට තමයි කුසල චරියාවේ සමචරියාවේ හැසිරෙන එක. හතර පැත්තෙන්ම ජන ජීවිත විනාශ කරගෙන පරිසරය විනාශ කරගෙන මේ පරුවත පෙරලි පෙරලි එනවනම් වහ 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 අපි ගාවට මරණයයි මේ ලං වෙන්නේ. ස්වාමීනී කරගණ්ඩ තියෙනවනම් කරගණ්ඩ තියනෙ පිනක් විතරමයි කියලා. රජ්ජුරුව එහෙම සඳහන් කරහම භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා, මහරජයේ එහෙනම් අහගණ්ඩ පරුවත පෙරලෙනවා කියලගේ උපමාව එහෙම වෙන්න ෑන මේක උපමාව. නමුත් මහරජ ජරාවයි මරණයයි ඒ විදිහට මෙනවා. ජරාව හතර පැත්තෙන් මෙනවා, මරණය හාත් පසින් මෙනවා. මේ වාඩි වෙලා ඉන්න ඔබ හැම කෙනෙක්ම, මේ දේශනාව කරන මම, මේ ලොකු කුඩා අපි හැමෝම හැම පැත්තෙන්ම වට කරලා ඉන්නේ කවුද? ජරාවයි මරණයයි. ජරාව අපි හොයාගෙන එන බව අපි හිතුවේ නැති වුණාට අපි හැමෝටම හොඳට දැනෙනවා. මොකද්ද මේ ජරාවට පත් වෙනවා කියලා කියන්නේ? දිරාපත් වෙනවා, වයසට යනවා, ජරාවට පත් වෙනවා කිව්වේ ඒකයි. අම්මගේ කුස ඇතුලේ කලලයක් හැටියට වැඩිච්ච ඒ පුංචිම පුංචි කලල රූපය මාස 9ක් 9 හමාරක් වෙනකොට හොඳට වැඩිලා අංග සම්පූර්ණ වුණා. ඉන් පස්සේ දරුවෙක් හැටියට එළියට එනවා. එළියට ආපු ළමයා ටික 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 ලොකු මහත් වෙනවා. මුණින් පෙරලෙනවා, බඩගානවා, දනගානවා, වැටි වැටි ඇවිදිනවා. දැන් මේ ධර්ම ශ්‍රවණය කරන්න වාඩි වෙලා මේ මැදිරියේ ඉන්න මේ සියලු දෙනාමත්, මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන සියලු දෙනාමත් ඔය අවධිය පහු කරලා ආපු අය. අපි හැමෝටම එහෙම කාලයක් තිබුණා. බිලිඳු කාලයක්, ළමා කාලයක්, තරුණ කාලයක්, මැදියම් වයසක්, ඔය සේරම පහු කරලයි මේ සැඳෑ සමයට ඇවිල්ලා ඉන්නේ. බිලිඳු වයස පහු කරලයි ළමයෙක් වුණේ, ළමා වයස පහු කරලා තරුණයෙක් වුණා, තරුණ වයස පහු කරලා මැදියම් වයසට ආවා, ඒ වයස පහු කරලා අපි සැඳෑ සමයට ආවා. ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් අපි ජරාවට පත් වෙලායි තියෙන්නේ. එහෙමනම් හතර පැත්තෙන්ම අපි වට කරගෙන ජරා වෙනවා, වයසට යනවා. හැම පැත්තෙන්ම මරණයත් එනවා. දැන් අර පරුවත පෙරලි පෙරලි එනකොට භාග්‍යතුන් වහන්සේ මේක අපිට අවබෝධ කරවන්න ඕන නිසා අපිට ප්‍රඥාව මදි හින්දායි පින්නතනි මේ රළු උපමාවක් පාවිච්චි කරුවේ. පරුවත පෙරලෙන එක කියහම අපි හැමෝටම තේරෙනවා. එතකොට මේ පරුවත පෙරලි පෙරලි එනවා අපිට පේනවා. ඒ වගේම මහා හඬක් නගාගෙන පෙරලෙන්නේ, හුලං කපාගෙන පෙරලීගෙන එනකොට, ගස් කොළන් තැලෙනකොට, පොඩි වෙනකොට, හාත් පස ඉන්න මිනිසු කෑගහගහ මරණයට බයේ දඟලනකොට, ඒ සියලු දෙනාගේම ජීවිත සුණු විසුණු කරගෙන පර්වතය පෙරලෙනවා. පෙනතින පරුවතය නම් පෙරලි පෙරලියනවා පේනවා. ඒ වුණට මරණය අපි ගාවටෙනවා පේනවාද? මෙතන වාඩි වෙලා ඉන්න මොහොතෙත් මරණය අපි ගාවටෙනවා. නමුත් ඔබටවත් මටවත් පේන්නේ නැහැ මගේ මරණය මේ වෙනකොට මට කොයි තරම් දුරින් දෙඉන්න කියලා. සමහර වෙලාවට මේ මොහොතේ වැළඳ ගණ්ඩ ඔන්න මෙන්න කියන තැන වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් තව දුර ඈතින් තියෙන අවුරුදු ගණනකින් මට ලං වෙන්නත් පුළුවන්. අද හවසට, හෙට උදේට, තව මාසකින් මං ළඟට එන්නත් පුළුවන්. පරුවත පෙරලෙනවා පේනවා වුණාට මරණය එනවා පේන්නේ නැහැ. නමුත් ඒකාන්තයෙන්ම මරණය අපි හොයාගෙන එනවා. මහරජ ලැබුවා වූ උතුම් ජීවිතෙන් මොනවද කරන්න කියලා ඇහුවා. රජ්ජුරුව ආපහු කියනවා, ස්වාමීනි මරණයට විරුද්ධව යුද්ධ කරන්න බෑ, ජරාවට විරුද්ධව යුද්ධ කරන්න බෑ. කාටවත් වයසට යන එක නවත්තන්න පුළුවන්ද? කාටවත් අපි ගාවට මරණය එන එක නවත්තන්න පුළුවන්ද? ඔය දෙකම කරන්න බෑ. අර පරුවත නතර කරන්න බෑ වගේ මේ දෙක කරන්නත් බෑ. පරුවත එනකොට කරන්න තියෙන්නේ කුසල චරියාවේ සමචරියාවේ හැසිරෙනවා නම් ජරා මරණ අපි හොයාගෙන එන බව දැනගෙන වහවහ කළ යුත්තේ ලැබිච්ච උතුම් මනුස ජීවිතයෙන් වහවහා කුසල්ම රැස් කරන එකයි. මොකද අපි හැමෝම මෙහාට ආවේ මොනව කරන්නද? අපි හැමෝම මෙහාට ආවේ පින් කරන්න. නැවත සුගතියට යන්න හිතාගෙන තමයි මනුස්ස ලෝකෙට ආවේ. ඒ කාරණාව පැහැදිලි කරලා තියෙන්නේ පංච පුබ්බ නිමිත්ත කියන සූත්‍ර දේශනාවේ. දිව්‍ය ලෝකෙන් චුත වෙනකොට විලාපකී කියා අඬපු දෙවියෝ ළඟට ඇවිල්ලා අනික් දෙවියෝ කීවේ, පින්වත, මෙහෙන් චුත වෙලා සුගතියට යන්න කියලා. ඒ සුගතියේ ලබන්න තියෙන හොඳම දේ හොයාගන්න කියලා. මනා ලැබුමක්ම ලබන්න. ආන්ගේ ලැබුම මත මනාව පිහිටන්න. මනාව පිහිටලා කටයුතු කරගෙන ආපහු අපි ගාවට එන්න. දැන් මේකෙන් නිහඬව කරුණු ගොඩක් කියනවා. සුගතියට යන්න, මනා ලැබුමක් ලබන්න, ඒ මත හරියට පිහිටන්න, ආයෙත් අපි ගාවට එන්න. එහෙමනම් ඔය මනා ලැබුම මත හරියට පිහිටහම දිව්‍ය ලෝකෙන් මෙහාට ආපු අයට ආපහු දිව්‍ය ලෝකෙට යන්න පුළුවන් හින්දයි කියන්නේ ඒ ටික කරලා ආයෙත් අපි ගාවට එන්න කියලා. එතකොට මේ දෙවියන්ගේ සුගතිය මොකද්ද? මනුස්ස ලෝකේ. මෙහාට ආවට පස්සේ ලබන්න තියෙන මනා ලැබුම, ඒ ලැබුම තමයි භාග්‍යතුන් වහන්සේගේ ධර්මය. වෙනත් ධර්මයක්ද? නෑ, බුද්ධ ධර්මය, භාග්‍යතුන් වහන්සේගේ ධර්මය. බුද්ධ ධර්මයේ වාගේ ධර්මයන් තව ගොඩක් තියෙනවා. හැබැයි ඒ දේවල් වලින් අපිට බලාපොරොත්තු වෙච්ච ගමන යන්න බැරුව යනවා. එහෙනම් හම්බ වෙන්න ඕනේ නිර්මල පරියාප්තියමයි. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයමයි හම්බ වෙන්න ඕනේ. මොකද අපි හැමෝගෙම සුගතියත් නිවනත් තියෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ළඟ. ආන් ඒ කාරණාව අපේ භාග්‍යතුන් වහන්සේ තරම් දන්න කෙනෙක් වෙන මේ ලෝකේ නැහැ. ඒ හින්දා බුදුරජාණන් වහන්සේ මහරහතන් වහන්සේ නමකටවත් අවසරයක් දෙන්නේ නැහැ තමන් අවබෝධ කරගත්ත ධර්මය ශ්‍රාවකයට දේශනා කරන්න කියලා. එහෙමනම් කාගේ ධර්මයද දේශනා කරන්න කිවි? භාග්‍යතුන් වහන්සේගේ ධර්මය. සැරියොත් මහරහතන් වහන්සේට නමුත් තනියම හිතලා නම් ධර්ම දේශනාවක් කරන්න භාග්‍යතුන් වහන්සේ අවසර දෙන්නේ නැහැ. එහෙනම් සැරියුත් මහරහතන් වහන්සේ ධර්ම දේශනා කළේ බුදුරජාණන් වහන්සේගෙන් මාතෘකා ලැබුණට පස්සේ. ආන් ඒකයි පින්වතුනි මේ ශාසනයේ තියෙන ශ්‍රේෂ්ඨත්වය. මොකද ධර්මය අවබෝධ කරගත්තේ බුදුරජාණන් වහන්සේ. ධර්මය හොයාගත්තේ බුදුරජාණන් වහන්සේ. මේ ධර්මයට රජෙක් ඉන්නවනම් ඒ භාග්‍යතුන් වහන්සේ විතරයි. ඊශ්වර. කාටද අපි ඊශ්වර කියලා කියන්නේ? ඊශ්වර කියලා කියන්නේ අපිට නම් සංකල්පයක්. නමුත් ඔය හින්දුවාගේ ආගම්වල ඊශ්වර කියලා කියන්නේ මැවුම්කරුවෙක්. ඊශ්වර තමයි ලෝකෙ මවලා තියෙන්නේ, මැවුම්කරුවා. එහෙමනම් බුදුරජාණන් වහන්සේටත් ඊශ්වර කියලා නමක් තියෙනවා. භාග්‍යතුන් වහන්සේත් මැවුම්කාරයෙක්ද? නෑ, බුදුරජාණන් වහන්සේට අපි කියන්නේ ධර්ම ඊශ්වර කියලා. ධම්මිස්සරස්ස, ධර්මයට ඊශ්වරේ. ඒ කියන්නේ ධර්මය මවල තියෙන භාග්‍යතුන් වහන්සේ, ධර්මයේ උපද්දවල තියෙන බුදුරජාණන් වහන්සේ. මේ ලෝකේ ජීවත් වෙනවා නම් කෝටි ප්‍රකෝටි ගාණක්, අසංඛ්‍ය අප්‍රමාණ ගාණක් ජීවීන්. ඒ කියන්නේ මිනිස්සුයෝ විතරක් නෙමෙයි, තිරිසන් ලෝකයේ ඉන්න සියලුම ජීවීන්. ඇහැට පේන මැස්සගේ කෝඳුරු වගේ, මදුරු වගේ ඉඳලා ඇහැට නොපෙනෙන ඉතාම පුංචි සතාගේ ඉඳලා සියලුම ජීවීන් මහ පොළොවේ කෙළවර දක්වාම කොයි කොයි විදිහේ ජීවීන් ජීවත් වෙනවද? යොදුන් 240,000 මහ පොළොවේ ගැඹුර. මේ මහ පෘථිවියේ කොච්චරනම් ජීවීන් ඇද්ද? අවීචියේ මොනතරම් නම් ජීවීන් නැද්ද? ආන්ගේ අසංඛ්‍ය අප්‍රමාණ තරං හැම කෙනෙක්ම කවදද නිවන් දකින්නේ? කොහොමද නිවන් දකින්නේ? කොයි කාලෙද නිවන් දකින්නේ? මොන ශාසනයේද නිවන් දකින්නේ? මොන කමටහන මුල් කරගෙනද නිවන් දකින්නේ? ආන් ඒ කියන කාරණාව අපේ බුදුරජාණන් වහන්සේ හොඳට දන්නවා. ඕනෑම සත්වයෙක් පිළිබඳව ඒ දැනගැනීමේ නුවණ සර්වඥතා ඥානයයි. ඒ සර්වඥතා ඥානයේ මුළු ප්‍රමාණයමද මේ සියලු සත්වයෝ ගැන අවබෝධ කරගැනීමේ හැකියාව සර්වඥතා ඥානයේ දූවිලි අංශුවකටත් වඩා අඩු ප්‍රමාණයකුයි මේ අසංඛ්‍ය අප්‍රමාණ සත්වයන්ගේ නිවන දකින්න යොමු කරන්නේ. එතරම් ස්වල්පයි. සර්වඥතා ඥානයම අප්‍රමාණයි. ආන් ඒ නිසා මේ නිවන කියලා කියන්නේ එක තනි ලක්ෂයක්. නිවන් ගොඩක් නෑනේ, එක නිවනයි තියෙන්නේ. නමුත් මේ අසංඛ්‍ය අප්‍රමාණ ඉන්න සියලුම සත්වයෝ යන්නේ ওই නිවනටයි. ආන් ඒ සියලුම සත්වයා නිවන නැමැති තනි ලක්ෂයට ගමන් කරන්න හැම කෙනෙකුටම තියෙනවා පෞද්ගලික පාරක්. තම තමන් නිවනට යන පෞද්ගලික පාරක් තියෙනවා. ඒක මේ ලෝකේ වෙන කවුරුවත් දන්නේ නැහැ. ඒක දන්නේ බුදුරජාණන් වහන්සේ විතරයි. ආන් ඒ නිවන් යන්න ඉන්න හැම සත්වයෙකුගේම නිවන් දොර ඇරෙන විදිහට තමයි, එතෙන්ට ශ්‍රද්ධාව උපදින හැටියට තමයි භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ. පිළිතුර ඒක අපිට තේරුම් ගන්න හරි අමාරුයි. භාග්‍යතුන් වහන්සේගේ ගුණේ හරියටම අවබෝධ කරගන්නේ නැති නිසා. බුදුරජාණන් වහන්සේ එක ධර්ම දේශනාවක් කරනකොට කෝටි ප්‍රකෝටි ගානක් එතන ඉන්නවනම් මිනිස්සුත් ඉන්නවා, දෙවියොත් ඉන්නවා, බ්‍රහ්මයොත් ඉන්නවා, කෝටි ගණන් ඉන්නවා. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රීමුඛ ධාතුවෙන් එක බණපදයක් දේශනා වෙලා ඉතුරු බණපදයේ දේශනා කරන්න කලින් මේ කෝටි ගණන් ඉන්න සියලුම සත්වයන්ගේ හිත දිහා බලනවා. හිතාගන්න පුළුවන්ද මේ විදිහට කරන්න පුළුවන්ද කියලා? මෙහෙනම් සම්මා සම්බුද්ධ කියලා කියන්නේ අපි හිතාගෙන හිටපු මට්ටමින් කොයිතරම් ඉහළද? මේ බණපදයේ දේශනා කරලා ඉවර වෙලා ඊළඟ බණපදයේ පිටවෙන්න කලින් අර කෝටි ගාණක් සියලු දෙනාගේම හිත දිහා බලනවා. ඒ පුද්ගලයාට වැටහෙන්නේ මොන විදිහට මේ බණපදයේ එළියට ගියොත්ද කියන එකත් තීරණය කරනවා බණපදයේ එළියට එන්න කලින්. ආන් ඒ නිසා සියලු දෙනාටම වැටහෙන විදිහට ඒ බණපදයේ භාග්‍යතුන් වහන්සේ ඊළඟට පිට කරනවා. අන්න ඒකයි ඒ බණ අහන කෝටි ගාණක් දෙනාට හිතෙන්නේ අද ධර්ම දේශනාව කළේ මටයි කියලා. හැමෝගෙම නිවන විවෘත වෙන විදිහටයි දේශනාව කරන්නේ. ඒ තරම් මහ පුදුම හැකියාවක් බුදුරජාණන් වහන්සේට තියෙන්නේ. ආන් ඒ භාග්‍යතුන් වහන්සේ මේ ලෝක සත්වයාට අප්‍රමාණව අනුකම්පා කරමින් මේ කාරණාව සඳහන් කරන්නේ රජ්ජුරුවන්ට කිව්වේ විශ්වාසවන්ත කටයුතු පුද්ගලයෙක් ඇවිල්ලා කියනවා ගලක් පෙරලි පෙරලියනවා කියලා. ඒ උපමාවට තියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා ජරා මරණේ වගේම අපි හොයාගෙන එනවා. එහෙනම් විශ්වයේ පරම විශ්වාසවන්තයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ. එහෙමනම් ජරා මරණ අපි හොයාගෙන එනවා කියන එකේ කිසි සැකයක් නැහැ. අපි හැමෝම වටකරගෙන හාත්පස මරණයේ ජරාව මේ වෙලාවේ රොක් වෙමින් තියෙනවා. ආන් ඒකෙන් බේරෙන්න නම් කුසල චර්යාවේ සමචර්යාවේ හැසිරෙන්නමයි දේශනා කළේ. ඇහුවේ ලැබිච්ච උතුම් මනුස්ස ජීවිතේ මොනවද කරන්නේ? මේ ජීවිතේ කොච්චර වටිනවද? මොන තරම්නම් උතුම්ද? ඒකේ ප්‍රමාණයේ සීමාව කියන්න බෑ. අපි ආවි පින් කරගන්න කොහේ ඉඳලාද? හුඟක් දෙනා දෙව්ලොව ඉඳලා. එහෙමනම් ඒ පින් කරගන්න එනකොට ඒ ප්‍රඥාවන්ත දෙවිවරු මේ සුගතියේ කොහාටද යන්නේ කියන කාරණාවයි බලන්නේ. සුගතියේ කොහාට දෙයන්නේ කියලා බලහම මනුස්ස ලෝකේ කියලා කියහම කොයි තරම් දුරට පැතිරිලා තියෙනවද? අපි විතරද මනුස්ස ලෝකේ? ලංකාව විතරද? එහෙනම් අපි දන්නවා තව හාත්පස පැතිරිච්ච මිනිස්සු ඉන්න රටවල් කොච්චර තියෙනවද? මේ ඔක්කොම සුගතිය. හැබැයි ඒ සුගතියේ හැම තැනම පින් කරන්න බෑ. පින් කරන්න පුළුවන් තැන් තියෙන බොහොම සීමිතව. ආන් ඒ නිසා අර ප්‍රඥාවන්ත දෙවිවරු බලනවා කොහේ ඉපදුනොත්ද හොඳ. ඒගොල්ලෝ සැප හොයන්නේ නෑ. වෙනත් දියුණු රටක ඉපදුනොත් අවුරුදු 60-70ක් 100ක් හොඳට සැප විඳින්න පුළුවන්නේ. දියුණු රටක ඉපදුනොත් හරි සැපයි ජීවිතය. නමුත් මේ ලංකාව වගේ දුප්පත් රටක ඉපදිලා ඒ රටවල් වල තියෙන සැප මෙහෙදි විඳින්න බෑ. අර ප්‍රඥාවන්ත දෙවිවරු දුක් විඳින්න වුණාට කමක් නෑ, මෙන්න මේ වගේ රටවල් වල ඇවිල්ලා උපදිනවා. ඇයි ඒ? අවුරුදු 60-70ක් දුක් විඳින්න වෙනවා. ඒ වුණාට තිසරණ පන්සිල් ලිපි හිටලා බොහොම පිං කරන්න පුළුවන්. අර මිත්‍යා දෘෂ්ටික රටවල් වල ඉපදිලා කාලා බීලා ඇඳලා පැලඳලා සැප විඳින්න පුළුවන්. නමුත් පිං පව් ගැන දන්නේ නැහැ. තුනුරුවන් නැහැ. හොඳට සැප විඳලා මැරිලා ගිහිල්ලා අවුරුදු කෝටි ගාණක් දුක් විඳිනවා. මෙහි අවුරුදු 60-70ක් දුක් විඳලා හරියට ශ්‍රද්ධාවි පිහිටියොත් මැරිලා ගිහිල්ලා කෝටි ප්‍රකෝටි ගාණක් සැප විඳිනවා. එහෙනම් ටික කාලයක් දුක් විඳලා හුඟක් සැප විඳින්න තියෙනවා නම් අපි හැමෝම කැමති ඒකට. හැම වෙලාවෙම භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ සුළු සැපය අතහරින්න. හැම වෙලාවෙම සුළු සැපය අතහරින්න. දීර්ඝ සැපයක් උදෙසා. එහෙමනම් මේ ලබාගත් උතුම් මනුස්ස ජීවිතයේ කියපු වචනයයි අපි මේ කතා කරන්නේ. මනුස්ස ජීවිතයක් කොච්චර දුර්ලභද? අපේ භාග්‍යතුන් වහන්සේ අර මනුස්ස චුති සූත්‍රයේ අපූර්ව උදාහරණයක් පැහැදිලි කළා. මේ කරුණු කලින් දේශනාවල්ලත් මේ අය අහලා ඇති. නමුත් මේ කාරණාව සම්පූර්ණ කරන්න නිසා මේ මනුස්ස චුති සූත්‍රයේ සඳහන් කළේ මේ මහ පොළොවෙන් භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රීහස්ත ධාතුවේ නිය ධාතුව මතට වැලි ටිකක් අරගන්නවා. අරගෙන භික්ෂූන් වහන්සේලාට පෙන්නලා අහනවා, මහණෙනි, මගේ මේ නියපිට තියෙන වැලි ප්‍රමාණයද වැඩි? එහෙම නැත්නම් මහ පොළොවේ වැලිද වැඩි? ස්වාමීනි, පෘථුවියේ වැලි ප්‍රමාණයම වැඩි. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, මෙහෙන් මරණයට පත්වෙන මිනිස්සු ආපහු සුගතියට එන්නේ මේ නියපිට තියෙන වැලි ප්‍රමාණයටත් වඩා අඩු පිරිසයි කියලා. එහෙනම් මැරෙන මිනිස්සු ආපහු සුගතියට එන්නේ ඒ තරම් සුළු පිරිසයි. මේක අටකතාවේ පැහැදිලි කරනවා, මුළු නියපොත්ත උඩම වැලි තිබුණේ නෑ කියලා. එහෙනම් කොහෙද වැලි තිබුණ තියෙන්නේ? භාග්‍යතුන් වහන්සේ සඳහන් කළේ අපේ නියපොත්ත ඇඟිල්ලෙන් ගිලිහිලා ඉස්සරහට දික් වෙනවා. ඇදිලා ඇදිලා ඉස්සරහට දික් වෙනකොට අපි කපනවා. ඒ කපනකොට අර ඇඟිල්ලට ඇලිලා තියෙන නියපොත්ත එහෙම කපහම මසුත් එක කැපිලා තුවාල වෙනවා. තුවාල වෙන එක වලක්ක ගන්න ඕන නිසා මසට නූලක් දෙකක් ඉඩ තියලා තමයි අපි නියපොතු කපන්නේ. එහෙම නියපොතු කපලා ඇඟිලි ටික දික් කරලා බලහම නියපොත්තේ මස්වලට ඇලිච්ච ප්‍රමාණය රතු පාටට පේනවා. අපි නියපොත්ත කපලා ඉතුරු වෙච්ච හරිය සුදු පාටට පේනවා. ආන්ගේ ස්වල්ප වූ සුදු පාට ප්‍රමාණය තමයි වැලි තියාගත්තා කියලා අට කතාවේ සඳහන් කරන්නේ. දැන් පින්නතුනි අපි කල්පනා කරලා බලන්න ඕනේ, ඒ තරම් සුළු පිරිසද මනුස්ස ලෝකෙට ඉන්නේ. දැන් මනුස්ස ලෝකෙ ඉන්න අපි ඒ නියපොත්ත උඩට ගොඩ වෙන්න තරම් වාසනාවක් කරපින්නගෙන මේ වෙනකොට ඉන්නවද කියලා. ඉතාම සුළු පිරිසකටයි අවස්ථාව තියෙන්නේ ඒ නියපොත්තට නගින්න මමත් සුදුසුද කියලා කල්පනා කරන්න ඕනේ. මම ඒ විදිහට කටයුතු කරලා තියෙනවද කියලා හිතන්න ඕනේ. හරිම දුර්ලභ මනුස්ස ජීවිතේ. අපි ගැන දන්නේ නැහැ. අපි ගැන හිතලා නැහැ. අපි අපේ වටිනාකම අවබෝධ කරන්නේ නැහැ. ඇයි කවුරුවත් තමන් ගැන හිතුවේ නැත්තේ? තමන් ගැන හිතුවේ නැහැ කියලා කියන්නේ මේ සසරත් එක්ක තමන් ගැන හිතුවේ නෑ. නැත්තම් මං ඉගෙන ගන්නේ කොහොමද? මං ධනවත් වෙන්නේ කොහොමද? මම ලස්සන වෙන්නේ කොහොමද? අනිකා පරේලා ඉහළට එන්නේ කොහොමද? ඒ සඳහා මොනවද කරන්න ඕනේ? අනික් අයගේ දේවල් කොල්ල කනවද? ඉඩකඩම් මං කොල්ල කනවද? නඩු කියලා හරි ගන්නවද? මේ දේවල් ඕන තරම් අපි හිතනවා. නමුත් ලැබිච්ච ජීවිතයට සාධාරණයක් කරන්නේ කොහොමද කියලා ඒ පැත්ත හිතන්නේ නෑ. ආන් එහෙම නොහිතා ඉන්නේ අපි ධර්මය දන්නේ නැති හින්දා. ඒකයි අනුන්ගේ දේවල්ම කඩා වඩා ගන්න උත්සාහ කළේ. ඒකයි වංචා කළේ, ඒකයි දූෂණ කළේ, ඒකයි භීෂණ කළේ, ඒකයි අල්ලස් ගත්තේ. අපි ගැන දන්නේ නෑ. සසර ගැන දන්නේ නෑ. බොහෝම ඉගෙන ගත්තා කියලා අපි බොහෝ අයට කියනවා. ලෞකික විෂයන්, මිත්‍යා ධර්මයන්, මිත්‍යා විෂයන් බොහෝම ඉගෙන ගත්තා. ඒ සම්බන්ධයෙන් උපාධි දෙක තුන පාස් කරගත්තා. ඉතින් සමාජයේ සාමාන්‍යයෙන් අපි කතා කරන්නේ බොහොම බුද්ධිමත් අය, ඉතා උගත් අය, බොහොම ඥානවන්තයි. හැබැයි ඒ අයගෙන් ඒ ඥානවන්ත උගත් බවක් පේන්නේ නෑ. ඒක පොතට විතරක් සීමා වෙච්ච එකක්. ඉගෙන ගත්ත කෙනා, බුද්ධිමත් කෙනා කවදාවත් තමන් නිසාවත් අනුන් නිසාවත් තමන්ගේ සංසාරයට හානි කරගන්නේ නෑ. නමුත් උගත් බුද්ධිමත් කියන බොහෝ දෙනාගෙන් අපි දකින්නේ මේ වංචා කරනවා, අල්ලස් ගන්නවා, හොරකම් කරනවා, ඒ වගේ දේවල් සමාජ ජීවත් වෙනකොට අපි ඕන තරම් දන්නවා. එහෙනම් ඒගොල්ලෝ ධර්මානුකූලව ජීවිතේ දිහා බලලා නැහැ. එහෙම බලන්න ඒගොල්ලන්ට ධර්මයේ කවුරුවත් උගන්නලත් නැහැ. ආන් ඒ තත්ත්වය නිසා වර්තමාන සමාජයේ මහ භයානක අනතුරකට ඇදවැටෙමින් තියෙනවා. තිසරණ නැහැ, පන්සිල් නැහැ. හැමෝම පාපයෙන් පිරීලා, මිත්‍යා දෘෂ්ටික වෙලා, අන්තවාදී වෙලා කටයුතු කරන්නේ තමන්ගේ පැත්ත විතරක් ලොකු කරගන්න හිතාගෙන. ඒකේ බහානකත්වයේ තේරුම් අරගත්තේ නැහැ. හරි උතුම් මනුස්ස ජීවිතය. මේ ශ්‍රේෂ්ඨ ජීවිතේ අපිට හම්බුනේ හුඟක් වියදම් කරලා තියලා තමයි කියන්න වෙන්නේ. මොනවද වියදම් කරලා තියෙන්නේ? කුසල් වියදම් කරලා. නැත්තම් මෙහෙම ජීවිතයක් හම් වෙන්නේ නැහැ. ඒ අතර බෞද්ධයෙක් වෙලා ඉපදෙන්න තවත් හුඟක් වියදම් කරන්න ඕනේ. තවත් හුඟක් පින් කරන්න ඕනේ බෞද්ධයෙක් වෙලා ඉපදෙන්න. ආන් ඒ தত্ত্বය උදාපත් කරගන්න අපි කටයුතු කරලා සංසාරේ මහ පුදුම විදිහට කරාපු කුසල් වියදම් වෙලා තියෙනවා ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයක් උදෙසා. ආන්ගේ අති උදාාරතර වූ මනුස්ස ජීවිතයේ සුරක්ෂිත කරගන්න නම් මොනවද මහරජ කරන්න ඕනි කියලයි භාගිතුන් වහන්සේ ඇහුවේ. ආන් ඒ වෙලාවේ සඳහන් කළේ කුසල චර්යාවේ සමචර්යාවේම තමයි හැසිරෙන්න ඕනි. දැන් එහෙනම් අපි කල්පනා කරන්න ඕනේ ඒ කුසල චර්යාවේ සමචර්යාවේ අපි හැසිරෙනවද කියලා. ශ්‍රද්ධාදී ගුණ ධර්ම අපි ගාව කොයි තරම් දුරට වැඩිලා තියෙනවද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට, භාග්‍යතුන් වහන්සේගේ හැබෑ ශ්‍රාවකයෙක් බවට පත්වෙන්න උවමනා විදිහට අපි කටයුතු කරනවද කියලා. මතක තියාගන්න ඕනේ ජරාව හතර පැත්තෙන් මේනවා, මරණය හැම පැත්තෙම වට කරලා තියෙනවා. කොයි වෙලාවේ අපේ ජීවිතේ පැහැර ගනීද දන්නේ නැහැ. නමුත් මේ භයානක සංසාරයෙන් අත මිදෙන්න, සතර අපායෙන් බේරෙන්න මේ වෙනකොට මං කොයිතරම් වීරිය වඩලා තියෙනවද, මොනව හම්බ කරලා තියෙනවද කියලා කල්පනා කරන්න වෙනවා. පින්නතුනි, පබ්බතුපම සූත්‍රයයි අපි සාකච්ඡා කරන්නේ. මේ සූත්‍රයට සම්බන්ධව තව කරුණු රාශියක් සාකච්ඡා කරන්න ඕනේ. නමුත් අපිට අද මේ වෙලාවේ ධර්ම දේශනාවට වෙන් වෙලා තියෙන කාලේ නිමා වෙලා තියෙන නිසා පබ්බතුපම සූත්‍රයේ ඇසුරු කරගෙන කරන පළවෙනි අනුශාසනාව අපි මේ විදිහට නිමා කරමින් ඉතුරු කාරණා ටික ඊළඟ දේශනාවෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.